ඒ ස්ථානයේ සිට පිහිට ගමන්ම අර දර්ශනය වැඩි දියුණු වෙලා ගෙදර සම්පූර්ණයෙන්ම නොයෙක් නොයෙක් දැන් බලන්න දකින්න තිනෙන්න පටන් ගන්නවා. අන්න එතනදී අපි අර උත්පත්ති භවයේ ඉස්මවා ගිහිල්ලා තියෙනවා. කර්ම භවයේ උත්පත්ති භවයට උත්පත්ති භවයේ මෙතහාට ගිහිල්ලා තියෙන දැන් අපි එතන ඉපදිලා. එතන ඉපදිලා තමයි අපි එතන මේක ගියා නෙමෙයි. දැන් අපි ඒ ගෙදර ඇතුලේ දොර ඇරලා බලනවා, කබඩ් එක ඇරලා බලනවා, කුස්සිය බලනවා. දැන් අපි එතනට ගියා වගේ. ගියා වගේම තැනින් තැන දොරවල් අරගෙන ඇතුල් වෙනවා, වටපිට බලනවා. මේ බඳු ක්‍රියාවලියක් අපි අපේ සිතෙන් මනෝමයෙන් අපි කරන අවස්ථාවෙට තියෙනවා. අන්න අපේ හිත එහාට ගිහිල්ලා යම් අරමුණක් දෙදිව අරගෙන තියෙනවා. මේ අරමුණ ගැනීම තුළ අපි මනෝ සංචේතනාවේදී අයෝනිසෝ මනස්කාරය යොදා ගැනීම ප්‍රතිඵලයේදී විඥානය මේ රූප වේදනා සංඥා සංඛාර ආදී විඥාන චිතුවක යම් තැනක විඥානය පිහිටලා දැන් පිළිතුරව ඊළඟට මොකක්ද වෙන්නේ ප්‍රතිඵලය? අපිට ගෙදර යන්න ඕන කමයි. අපි යමක් සිහි වෙලා සිහි කරලා ඉන් අනතුරුව තමයි ඉතින්ට යන්න පෙළඹෙන්නේ. දැන් අපිට මෙතන ඉන්නකොට කිසියම් දෙයක් මතක් වෙනවා. මතක් වුණාම මතක් වෙච්ච දේ හොයාගෙන එනවා. මේක තමයි අපි සාමාන්‍ය ක්‍රියාවලියේදී වෙන දේ. දැන් තමන්ගේ යම් උපකරණයක් වටිනා උපකරණයක් එකවර මතක් වෙනවා. හරි දැర్శණීය වෙනවා. එතකොට මේ පෙනෙන දේට මුලා වුණොත් ඒක කොහෙද දැන් බෑටරියේ තියෙනවද? ඒක පාවලන් බෑටරියක ඇරලා බලන්න තරම් කායික ක්‍රියාවකට යනවා ඒ මනෝමය ක්‍රියාවලිය. එතකොට අන්න අපි හයට විඥානය මෙච්ච ගත්තා. කායික ක්‍රියාවක් බවට පත් වෙනවා. ඉතින් මේක ටිකක් අමාරු දැනා ගැටළු දැනාස තේරුම් ගන්න ටිකක් අපහසු වෙති. අපි ඒක නැවතත් තවත් විදිහකින් යම් අනුමාන අවබෝධයක් ලබන්න ඕන. මේ මොහොතේම කොට බැලුවේ අපේ මරණ මොහොත පිළිබඳව අපි සැලකුවොත් මරණ මොහොතේදී අපිට මේ දැන් මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවයමයි එතනදි සිද්ධ වෙන්නේ. එතනදි අපිට ඔය අතීත අත්දැකීම මතක් වෙන්න සිහි වෙන්න පුළුවන්. කලින් හොඳ දෙයක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන් සිහි කරගන්න. සදෝ නරක සිහි කරගන්නේම අර මනෝමය රූපයට මුලා වෙලා ඉඳලා. හේතු නිසා හටගත්ත ධර්මය හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ඵල ධර්මයක් හැටියට නොදකින නිසාමයි හොඳ හෝ නරක සිහි කරගන්නේ, කිනෝකෝ පව සිහි කරගන්නේ. අපි යමක් කිනක් හෝ පලක් හෝ යහපත යහපත ආදී වශයෙන් කුමක් හෝ සිහි කරගත්තා නම් අන්න අපි සිහි කරගත් අවස්ථාව තමයි උප්පත්ති භවය. උප්පත්ති භවය ඒ උප්පත්ති භවය ලැබෙන විපාකය තමයි ජාතිය. එතකොට ධර්මයේ එන වචනයක් නිස්සන්ද කියන. නිස්සන්ද කියන වචනේ තේරුම විපාක කියන එක. එතකොට කර්ම භවයේ විපාකයේ උත්පත්ති භවයේ වෙනවා උත්පත්ති භවයේ ප්‍රතිඵලයේ වෙනවා ජාතිය. දැන් අපි මරණ මොහොතේදී අපට තීරෙන්නේ අපි කළේ දේ හොද හෝ නරක. සාමාන්‍ය ජීවිතයේදී එතකොට සිහි කරගත්ත දේ තමයි උත්පත්ති භවය. අන්නේ උත්පත්ති භවයට අනුරූපී වෙනවා ප්‍රතිසන්දිය මතු භවයට උත්පත්ති. ඒක කොහොමද වෙන්නේ? දැන් අපි මෙතන ඉන්න ගමන් අපිට පල්ලෙහා තියෙන දෙයක් කිය වෙනවා තෙරප්පු දෙයක්. ඒක පාරට මතක් වෙනවා තෙරප්පු දෙක කිය වෙනවා මේ දර්ශනය ආවෙනකොට මම තෙරප්පු දෙක. එතකොට ඒක පාරට මාත් තෙරප්පු දෙක න්යාගෙන පරිදෙලින් නැහැ වෙනවා. දැන් හිතට වෙනුන දර්ශනය තුළ තෙරප්පු දෙක කියන මතකය අවදි කරගත්තා. ඊළඟට අපි හොකට කලේ තෙරප්පු දෙක න්යාගෙන හිටේ. අල්මාරියේ තියෙන දේයන් කී වෙනවා කී වෙනවාම ඒක බලන්නේ අල්මාරියේ දෙන හරිනේ. අපි සිහි කරගත්ත දෙයට යන බවක් තියෙනවා. මරණ මොහොතේදී සිද්ධ වෙන්නේ මේකමයි. මරණයේදී සිද්ධ වෙන්නේ අපි අතීත කර්මයේ සිහි කරගන්නවා. සිහි කරගෙන දැන් අපි සිහි කරගත්ත දේ ළඟට යනවා. කය පදීවි කරගෙන මරණ මොහොතේදී මේක ගෙන යන්න බෑ, කය ගෙන යන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රතිසන්දි මේ වශයෙන් ඊට අනුරූපී දැනට ඒ කාම භවයට ඇවිත් අරමුණක් තමයි අවසානයේ හසු වෙන්නේ. රූප භවයට අරුයි අරමුණක් නම් අරූප භවයට ඇවිත් අරමුණක් නම් හමුනේ ඒ භවයේ අනුරූප භවයේ දැනට ඒ සංදීය ලබනවා. අනේ එතකොට කයක මෞතිසක මනුෂ්‍ය ලෝකයේ ගත්ත විඥානය පිහිටියා වෙනවා. බුදුරජාණන් වහන්සේ සන්නා සංකේ සූත්‍රයේම පැහැදිලි කර වදාරනවා ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙන කාරණා. ඒ ප්‍රතිසන්දිය පිණිස අපි මෙහෙන් ගැලවෙන විඥානය යනවක් පාවීමක් නම් නෙමෙයි. කඩලකු මතයක් තියෙනවා මෙහෙන් යන විඥානේ එහාට යනවා. ඒ විඥානේ එතන පිහිටන්න තැනක් මෞකසක් නැත්නම් පහතේ මේ පාවිභාවී තියෙනවා කියන බොහෝම ලොකු මතයක් ලෝකෙ ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ විඥානේ කියන එක ඔබ දැන් මේ කාලය තුල ඇතුළු ධර්ම දේශනා තුළින් පැහැදිලි කරගත්තනම් විඥානේ කියන්නේ මොකක්ද කියලා. විඥානේ කියන්නේ විඥාන ලක්ෂණය දැනගන්නා බව. ඉතින් ඔබ හේත මේක පාවෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාවක්. ක්‍රියාව ක්‍රියාවේ නරසක්. දැන් අර අපිට පල්ලෙහා තියෙන සරත් දෙක සී වෙනකොට අපි එතෙන්ට අරගෙන ගියේ මොකක්ද? අපි ඇති කරගත්ත තෘෂ්ණාව සහගත බැඳීම තමයි තෘෂ්ණාව මූලික වෙලා අවිද්‍යා තෘෂ්ණාව දෙකේ ප්‍රතිඵලය තමයි අපි සංසාරයේට සංසාර ගමනට යොමු කරන ධර්මතාවයේ වෙන්නේ. අන්න එතනදී අර විඥාන ස්ථිතියේ පවතින්නේ නිතරම නන් රූප සේවන තෘෂ්ණාවෙන් පෙත්තු තෘෂ්ණාවෙන් පෙත්තු විඥානයයි කර්ම විඥානයයි කියන්නේ. දැන් සරප්පු දෙක සීකරනකොට මනේ මගේ සරප්පු දෙක කියලා ඒ ඇඟීම එතන තියෙනවා. තෘෂ්ණාවෙන් ඒ අරමුණ ගත්තා. එතකොට එතන විඥානයේ පිහිටිය. විඥානයේ පිහිටි දැනට අපි ඇදිලා අරමුණු කුරියෙන් පමණකින් ඒවරු ධර්මතාවයක් සිද්ධ වෙනවා. ඒක කර්මයේ මෙහෙවීමක් නෙවෙයි. ඒක කාමයක් මෙහෙවීමක් නෙවෙයි. විඥානයේ ආත්ම කොටගෙන තමයි බොහෝ විට අපිට කතා කරනවා අහන්න වෙන්නේ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න අපේ මනෝ සංජේතනාවේදී හිතට පෙනෙන දේදී මුලා වුණොත් මුලා වීමම කර්ම විඥානයේ මත ගැනීම. කර්ම විඥානය කියලා කියන්නේ යම් තැනක සිට පිළිදීමක්. රූපේ වෙන පුළුවන්, වේදනාව වෙන පුළුවන්, සංඥා වෙන පුළුවන්, සංකාරය වෙන පුළුවන්. සිත පිළිදෙන. ඊළඟට අපි හේතුන් ගත්ත අරමුණට ඒ අරමුණ අරමුණේ බැසගෙන ඒ අරමුණ සේවනය කරනවා සිදු කරනවා. දැන් අපිට මනෝමය ආපු දර්ශනය තුළ අපි අම්මා කියලා ගතක් වුණොත් අපේ අම්මා ගැන කී කරන්න පටන් ගන්නවා. අපේ විඥානයේ ප්‍රවැත්ම අම්මා කියන සංකල්පය තුළ ක්‍රියාවට නැගෙන එක කුසල අකුසල වෙන්න පුළුවන්. ඒක කර්ම රැස්වෙන්නේ ඒ තුළ ලෝභ ද්වේෂ පරාපීසල කතා කරු සංහා ක්ලේශයෝ අකුසල ධර්මයෝ පහළ වෙන හැට ගන්න පටන් ගන්නවා අගති ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පබරිතාහාර නිසා ස්පර්ශාරය, ස්පර්ශාහාර නිසා මනෝ සංජේතනාහාරය, මනෝ සංජේතනාහාරය නිසා විඤ්ඤාණය. විඥානීය ආහාර කරගන්න මොනවද? රූප වේදනා සංඥා. එතකොට අපි විඥානයේ රූපේ නැති කරගන්නවා කියලා කියන්නේ වැරදි. ඒ අසංයතලයේ උත්පත්ති ලැබෙනවා. රූපී ධර්ම ලෝකවල දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබෙනවා. නේය සංඥා නාසංඥාදී අරූපී තලවල උත්පත්ති ලැබෙනවා. එතකොට මෙන්න මේ තැන්වලට යන්න පුළුවන්කම තියෙන්නේ මේ විඥානයේ පිහිටන තැන් හතරක් ඇති නිසා. අපි භෞතික ප්‍රතිනහය ඇතුළත මරණයෙන් අනතුරුව ප්‍රතිසන්දි විඥානය රූපයක් කලලයක් හා සම්බන්ධ වෙනවා. රූපෙහි දැක ගන්නවා. ඒ රූපයේ දැක ගැනීමේ ප්‍රතිඵලය තමයි අපේ උත්පත්තිය වෙන්නේ. එතන මෙහාතර අපි ඉදේ කතා කරපු ධර්මතාවයන් සියල්ල රැස්වෙන්නේ සිද්ධ වෙන්නේ මේ විඥානමය ක්‍රියාවලිය හේතු කොටගෙන. නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් තමයි අපි සත්පුද්ගල ආත්ම මම වගේ කියන ගැනීමෙන් අරගෙන ඇත්තේ. ඒ නිසාර දකින කැමැත්ත අසනු කැමැත්ත ඇති නිසා ආයතනයන් උපදිනින් ආයතනයන්ට ගැතිනින් නැවත නැවත මෙන්න මේ සතර චක්‍රයේ මේ සංසාර චක්‍රයේ මේ කියන්නේ ආහාරයේ චේත ආහාරයේ ආහාර වෙමින් නැවතත් විඥානීය රූපයට ආහාර වෙනවා. මේ විදිහෙන් මෙන්න මේ සංසාර චක්‍රය තමයි අපි ගමන් කරන්නේ. ඒක නිදින්න කියන තැන තමයි මනෝ සංචේතන ආහාරය. හේතුඵල සංදීය. ඵල හේතු සංදීය. එතනයි තියෙන්නේ. එතනදී අර පෙනෙන දෙයට මුලා නොවුනොත් අපේ ගමන් මඟ නිවන් මඟ කරනවා. දික්ඛ චරිතයානම් මේ පෙනෙන දේ මුලා නොවීම කටයුතු කරලා තමන්ගේ ආශ්‍රව ගෙවා ගන්නවා. සම්මා චරිතයන ඒත් බව තේරුම් අරගෙන
මම මුලා වෙන්නේ මේ පෙනෙන දෙයට මුලා වෙන්නේ මේ භෞතික වූ රූපයට ඇල්ම ඇති නිසා හා කැමැත්ත ඇති නිසා. එනිසා මෙතන මුලා නොවෙන්නේ නම් මම එතන කැමැත්ත දුරු කරගන්න ඕන. එතන කැමැත්ත දුරු කරන්න නම් මම මේ අසුව වශයෙන් දුක් වශයෙන් බලන්න ඕන කියලා පුළුවන් තරම් තමන් සුබ වශයෙන් අර මනෝමය අරමුණේදී මුලා වෙන අරමුණ අනුරාගෙන තමන්ගේත් අනුන්ගේත් කය තුළ ඇති සැබෑ ස්වභාවයක් ඊට මුලා වෙන නිසා ලැබෙන ආදීනව බලමින් මේ මනෝමය ක්‍රියාවලියේදී සිදුවෙන මුලාවෙන් මිදී ඉන්න උත්සාහවත් වෙනවා නම් අපි ආශ්‍රවක්ෂය කර අර අකුසල මෙහෙය කරන ප්‍රතිපදාවෙ ඉන්නේ. සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ සතර ධ්‍යානෙ වඩනවා. අර කායානුපස්සනාව වඩනකොට ප්‍රථම ධ්‍යානෙ වඩනවා. ප්‍රථම ධ්‍යානෙ වඩනකොට දිව්‍ය විහාරයේ දැන් අපි කතා කරමු. ඉතින් ඔබට පුළුවන් අවශ්‍ය නම් මේ ගැන යම් කරුණු විමසීමක් කළොත් සමහර වෙලාවට මේක වඩා අපිට කතා කරන්න පුළුවන් කම ලැබෙයි. සියල්ල අපි දන්නවා නෙමෙයි. අවශ්‍ය තැන් ගැටළු දැන් අපහැදිලි දැන් නම් මෙතන ඉවහල් පුළුවන් ඒ පිළිබඳව විස්තර කතා කරන්න සාකච්ඡා කරන්න. විද්‍යාත්මක ලෙස අපි දැන කරමුකින් තවත් පුළුවන් තරම් දර්ශනයක් උපමාවක් කරගෙනවත් ඒක පිට කතා කරන්න උත්සාහ කරමු. දෙවියන් සමාවයක් තන්ට අවස්ථාව තියෙනවා. ඉතින් අපි කතා කරමු. ඉතින් ඔබට පුළුවන් සියල්ල අපි දන්නවා නෙමෙයි. අවශ්‍ය තැන් ගැටළු දැන් අපහැදිලි දෙන්නේ නම් මෙතන ඉවහල් වෙන්න පුළුවන් ඒ පිළිබඳව විස්තර කතා කරන්න සාකච්ඡා කරන්න. ජීවසීමක් කළොත් අපි දන්න තරමකින් තවත් පුළුවන් තරම් දර්ශනයක් උපමාවක් කරගෙනවත් ඒක පිට කතා කරන්න උත්සාහ කරමු. දෙවියන් සමාවයත් සංක අවස්ථාව පංචපාදානස්කන්ධයට එළිය තියෙන නිසාද සත්‍යය කියන්නේ කියන අදහසයි යන්නේ. යකාපි අංග සංඝාරා රතෝ සද්දෝ ති උච්චති ඒවං ඛණ්ඩේසු ධම්මේසු සෝති සත්‍යෝපි සම්මුති. සත්‍ය කියන්නේ සම්මුතිය. සත්‍ය කියන සම්මුතිය ගොඩනැගෙන්නේ හේතු ධර්මතා නිසා ඒවන් ඛණ්ඩේසු ස්කන්ධ ධර්ම නිසා. දැන් අර ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් විසාක පාසිකතුමා අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ උපාදානස්කන්ධියොත් උපාදානියොත් දෙකක්ද එකක්ද කියන ප්‍රශ්නයක් අහනවා. දැන් උපාදානය කියන්නේ උපාදානස්කන්ධ නම් අපට කවදාවත් මේකෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි උපාදානස්කන්ධ ආත්මීය කොට ගන්න වෙනස් නොවන දෙයක් බවට පත් කරගත්තා. ඉතින් උපාදානස්කන්ධ අනේකක් උපාදානය අනේකක්. ස්කන්ධයන් කෙරෙහි යම් චන්ද්‍රාගයක් වේනම් ඒ චන්ද්‍රාගය තමයි උපාදානය කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම අපි දැන් අතීත ඒ අපි තණ්හාවෙන් උපාදාන කරගත්ත දේ දැන් මේ ස්කන්ධමකුත් නැහැ අපිට. දැන් අතීතයේ අපි තණ්හාවෙන් උපාදාන කරගත්ත ස්කන්ධ නැහැ දැන්. නමුත් දැන් අපිට මේ මතකයක් ඒ පිළිබඳව චන්ද්‍රාගය ඉවර වෙලා නැති නිසා නැවත නැවත ඒ පිළිබඳව මතක වෙනවා. එතකොට දැන් මෙතනදී මේ පාදාරස්කන්ධයන් කෙරෙහි එළීම නිසා සත්‍යය කියනවාද කියන ප්‍රශ්නේ අපි විවරණය කළොත් සත්‍ය කියන සම්මුතියම ගොඩනගන්නේ මේ ස්කන්ධයන් තුළ. ස්කන්ධ කියන හේතු නිසා යථාපි සම්මේද ධම්මේති ස්කන්ධ ධර්මයන් එකයි සත්‍ය කියන සම්මුතිය ගොඩනගන්නේ. ඒක කොහොමද කියනවා නම් මම ගියේ මතක් කළා කියලා දෙන්න. මේ කකුල් හතරක් මේ කට්ටුවක් මේ ටික පෙනෙනකොටම මේ ටික දකිනකොටම අපි මේති කියන අදහස උපදවා ගන්නවා. එතකොට මේති කියන අදහසක් නිකන් මේ කට්ටුවක් මේ කකුල් හතරව නෙමෙයි. මේ අවයව ටික මේ ආකාරයෙන් පිළිබිහාම මේක දකිනකොට අපිට මේ අදහස උපදිනවා. එතකොට සත්‍ය කියන අදහස මෙන්න මේ කියන ස්කන්ධයන් නිසා හටගන්න. හැබැයි ස්කන්ධයන් පිළිබඳව ඇති කරගත්ත ඇලීම උපාදානය තමයි මේ අපේ සත්‍යයේ ප්‍රවත්මට හේතුවලා තියෙන්නේ. ඉතින් ඔබට හොඳ නිදර්ශනයක් දෙන්න දෙන්න පුළුවන් අපිට උපමාවක්. බුදුරජාණන් වහන්සේගෙන් සත්‍යවා ඉන්නවද කියලා වහන්සේ බුදුහාමුදුර උත්තර දෙන්නේ එහෙම නොවේ දෙවියවත් නේ. සත්‍යයා නැද්ද? සත්‍යයක් නැද්ද? එහෙමත් නොවේ දෙවියවත් නේ. සත්‍යයේ ඇත්තේද වේ නැත්තේද වේ එහෙමත් නොවේ දෙවියවත් නේ. මේ අහන දෙයට බුදුරජාණන් වහන්සේ මොනවද කියන්නේ කියලා කියන්නේ. දැන් මෙහෙම කියනකොට සමහරලාට කෙනෙකුට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවෝ නිකන් හරියට අර අමරාවිච්චේක වාදයේද කියලා. අහන දෙයක මොකක් හරි විස්තරයක් දීලා ඉස්සල යනවාද කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ධර්මය මේ පැහැදිලි වෙන්නේ. අපි ඒකට මෙන්න මෙහෙම පුංචි උදාහරණයක් ගන්න ඕනේ දර්ශනයක් ගන්න. මෙල් ආයක් දිගේ අර පැත්තේ ඉඳලා කෙනෙක් එනවා මේ පැත්තේ ඉඳලා කෙනෙක් ඉහළට යනවා. යනකොට අර පැත්තේ ඉඳලා එන මේ පැත්තේ ඉඳලා යන කෙනා මොන ගහක් යට ජීවිතවලේ නතර වෙනවා. එයාට තේරෙනු මෙල් ආයේ මැද තවත් මිනිහෙක් ඉන්නවා. දැන් අර එහා පැත්තේ ඉඳලා කෙනා එන කෙනා එයාවත් අහු කරගෙන එතනින්ම මේ ගහ යටට එනවා. ආවම මේ පැත්තේ ඉඳලා ගිය කෙනා ගහ යට ඉස්සෙල්ලා නතර වෙච්ච කෙනා අරයගෙන අහනවා අර ඉන්න මිනිහේට. එහෙම නොවේද? මිනිහේ නෙමෙයිද? එහෙමත් නොවේද? මිනිහේද වේ මිනිහේද නොවේද? එහෙමත් නොවේද කියලා. බුදුර මනුෂ්‍යයන් ටිකක් කරා යන මොනවද අවශ්‍ය කියන කතාව මනුෂ්‍යයෙක් දැවුවාම නෑ කියන්නේ නෑ කියන්නේ නෑ කියන්නේ එහෙම නෙවෙයි. මනුෂ්‍යෙක් නෙමෙයි දැවුවාම ඒකට උත්තරයක් දෙන්නේ නෑ හරියට. ඉතින් මෙයා ටිකක් හර වෙනකොට අර ඒ පැත්තේ ඉඳලා ආපු මනුෂ්‍යයා මෙයාගේ අතින් අල්ලගෙන එක්තරගෙන යනවා අර අහපු දැක්කු මනුෂ්‍යයා ළඟට. ගිහිල්ලා බලනකොට එතන තියෙන්නේ මොකක්ද? සමි මිල මැද ඉන්නේ පමේ. සමයා මිනිසෙක් කියලා හිතාගෙන මෙයා හෙව මිනිසෙක් කියලා. දැන් අර උත්තර දුන්න කෙනා මිනිසෙක් කියලා හරිද? දැන් එයා හොඳටම දැක්කම මෙතන තියෙන්නේ මොකක්ද කියලා. ඒ නිසා දැන් එයා මිනිසෙක් කිද්ද කියලා වුණාම ඔය කියලා කිව්වම වැරදි. මිනිසෙක් නෙමෙයිද කියලා වුණාම ඒ වැරදි. මනුෂ්‍යෙක්ද වේ මනුෂ්‍යෙක්ද නොවේද කියලා යනවා. ඒකට උත්තරයක් දෙන්න ඒ පරිදිත් එතන මනුෂ්‍යක භාවයක් එතන නෑ. එතකොට දැන් අර එක්කන් ගිහිල්ලා අර සංදේශය කියනහම අර ප්‍රශ්නය අහපු කෙනාටම තේරෙනවා නම් මෝඩ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන කොයි සත්‍යයක් ඉන්නවද පුද්ගලයෙක් ඉන්නවද මරණින් පස්සේ උපදිනවද මරණින් එහාට යනවද මේ වගේ ප්‍රශ්න අහපු තැන් ගොඩක් තියෙනවා. ඒ අහපු තැන්වලදී ඔය විදිහේ අපි බලාපොරොත්තු වෙන විදිහේ උත්තරයක් දීලා නැහැ. උනන්දු දේශනා කරන මෙතන හේතුඵල ධර්මතාවය තියෙනවා කියලා. හේතුඵල ධර්මතාවය තමයි අර අපි මේ කතා කරන මුසත්කේ සම්මුතිය ගොඩනගෙන. ඒ තියෙන්නේ ඇත්තටම සමය. දැන් අපි ධර්මතාවයේ තේරුම් ගත්තාම ස්කන්ධය. මේ ticket සත්‍යය කියලා කියනවා මේකත් සත්‍යයක් මෙතන දකින්න හම්බෙන්නේ නෑ. සත්‍ය කියන සම්මුතියක් කොට නැගිලා තියෙන මේ ස්කන්ධ ticket තුල. ඉතින් නමුත් අපි මේ සත්‍යය සම්මුතියට ඇලුම් නිසා තමයි සත්‍ය යන්නේ. ඒක හරි. හේතුඵල ඵල හේතු හේතුඵල සංකේතය. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම අපට දැන් අපි භාවනා කරනවා කියන්නේ අපි දැන් අපි එනකොට දැක්ක යම් දර්ශනයක් තියෙනවා. සිත ඉදිරියේ දර්ශනය වෙනවා. අපි එනකොට අපිට හමු වෙච්ච දෙයක් තියෙනවා. එතකොට දැන් මේ පහළ වුණේ අපිට හේතු නිසා හටගත්ත ධර්මයක් නෙමෙයි. හරි. අපිට හේතු නිසා හටගත්ත ධර්මයක්. දැන් අපිට හේතු නිසා වර්තමාන විපාකයක් තියෙනවා. දැන් අපි මේ පෙනෙන දෙයක නැවත මුල අවුලක් දැන් මේ හේතු නිසා හටගත්ත දෙයක් හේතියට නොදක මේ අරකම දැක්ක අරකම දකිනවා කියන එතනටම අපේ චිත යොමුන අපි වර්තමාන ඵලයේ හේතුන් මොකක්ද කියන්නේ එකෙන් දැන් අපි මේ හේතු නිසා හටගත්ත ඵලයේ හේතියට නෙවෙයි හේතු හැදීරෙන්නේ දැන් දකින්න ගියොත් අපි වර්තමාන හේතුවක් හදාගන්නවා. වර්තමාන හේතුව ඉදයි මේ අනාගත ඵලයේ ආපෝ මේ සිද්ධිය ආපෝ වෙන්න පුළුවන්. මේක තමයි සංසාර දුරාව යන වත් දුක සංසාර දුක. අපි තවත් කෙනෙකුට ඕක ගැටුම් නියම. ඔකට එන ගැටුනහම ගැටීම නිසා ස්පර්ශය වේදනා සංඥා පාලන ස්පර්ශයෙන් තමයි පාලන එතකොට දැන් හටගත් දෙයක මේ හේතු නිසා හටගත් ධර්මතාවයක් හැටියට නොදැක්කොත් ඒක ගැටුණු දෙයක් හැටියට මේ රූපයයි දකින්නේ රූපයයි විඳින්නේ කියන වෙලාවට වැටුනොත් අපි ඵල හේතු නිසා හටගත් ඵලයේ ළඟ නෙමෙයි නතර වෙලා තියෙන්නේ හේතුව. එනිසා අපි වර්තමාන හේතුවක් හදාගන්නවා ඒක තමයි කර්මය කියන්නේ. වර්තමාන කර්මය. කර්මයේ විපාකෝ නැවත අනාගත භව. අපේ හැදෙලිද? එහෙදෙලි.
සම්මෞතික ලෝකයේ මෞතික ලෝකයේ පවතින දේවල් වලට අපි සම්මුතියෙන් විසින නාම නිසා අපි බොහෝ දුරට මේ මෙවැනි ප්‍රශ්නයක සම්හාට වැටෙන්න වැටලා
තියෙනවා.
ඒ එහෙම වෙන්න හේතුව සාමාන්‍යයෙන් දැන් අපිට තියෙන පංච ඉන්ද්‍රියන්නේ තියෙන බලවත්කම අඩුකම වෙන්න. දැන් සමහර වෙලාවට දැන් අපි එක්ස්රේ එකක් කරගත්තොත් අපි විද්‍යාඥයා බලන්න බැලුවාම අපිට තේරෙන ඇට සැකෙයි. ඊළඟට අපි ගත්තොත් එහෙම අල්ට්‍රා කිරණවලින් බලන උපකරණයක් කියන්නේ බැලුවොත් අපිට දැකිය ආලෝක ප්‍රදම් දැන්. ඊළඟට අපි බැලුවොත් එන්නේ අන්වීක්ෂයෙන් බැලුවොත් අපිට තේරෙන පරමාණු ක්‍රියා මොකද කියන්නේ. එතකොට මේ යථා තත්ත්වය අපි දකින්නේ නැත්නම් අපිට මේ පෙනෙන ඇත්තේ පෙනෙන ප්‍රමාණවලම තියෙන දුර්ලභම නිසා තමයි අපිට සාපෝදේ ආස්වාදයක් බැරි වෙන්නේ. එතකොට අපි යම්කිසි දේවල් කියවීමෙන් දැනීමෙන් මේවා ඇති කරගන්න. ඒ විදිහට අපි දෙහා මේවා කියන බැලුවොත් අපිට මේ ත්‍ස්සේ අනු කරගන්න බැරි වෙයි කියලා මේ සංකල්පය යනවා.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මම උදේ මතක් කළා චරිත දෙකක් සංඝා චරිත දෙති චරිත කියන දෙක. දැන් අපි ඇත්තටම රවටෙන්නේ මුලා වෙන්නේ භෞතික වූ රූපයෙන් නෙමෙයි. භෞතික වූ රූපයක් අපිට ගවේෂණය කරන්න ඇසුරු කරන්න වෙලා තියෙන්නේ මනෝමය දේකට මුලා වෙන නිසා. ඒ මනෝමය දේට මුලා වෙන නිසායි අපිට භෞතික දෙයක් හම්බ වෙලා තියෙන්නේ. ඔබට දැන් අපිට මේ දෙපළින්ම තියෙනවා නිදෙන්න මග. භෞතික වස්තු ඇසුරු කරගෙන, කය ඇසුරු කරගෙන, රූපය ඇසුරුගෙන අපට පුළුවන් සංහාව දුක් කරගන්න. සංහාව නිතරම තියෙන්නේ සංහාව පවතින්නේ රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. එහෙම නැත්නම් චක්ක ශෝක ගාන ජීව ආය කියන මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරගෙන මේකට කියනවා පංච කාම කියලා. සංහාව තියෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන. අවිද්‍යාව තියෙන්නේ මන ඉන්ද්‍රිය ඇසුරු කරගෙන. සංහාව දුරු කිරීම රාග විරාගය, අවිද්‍යාව දුරු කිරීම අවිද්‍යාව විරාගය. අවිද්‍යාව විරාගය කියන රහත් ඵලය රාග විරාගය කියන අනාගාමී බවයි. දැන් අපිට මේ භෞතික කය පිළිබඳව කරන ගවේෂණ අද වර්තමානයේ මේ පැවිදි බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් කරනවා. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් මේ කය දෙකක් තුනක වශයෙන් බලලා ධාතු වශයෙන් බලලා එහෙම නැත්නම් රූප කලාප වශයෙන් බලලා ඒ කලාපවල මෙන්න මෙච්චර මේ කලාපයේ මේ මිටියේ මෙච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා සංඛ්‍යාලේපන ඉදිරිපත් කරනවා. එතකොට දැන් අපිට ඇත්තටම මෙච්චර මේ රූප ගවේෂණයක් කරන්න ඇයි උමක් අවශ්‍යතාවය කියලා තේරුම් අරගන්න නැති තමයි. දැන් අපි මතක් කළාද උදෑසනම ඇයි බුදුහාමුදුරුව අපට කායානුපස්සනාවක් හතර ප්‍රතිපත්තහනයක් පෙන්වුවේ කියලා. කුමකට ප්‍රතිපක්ෂවද කියලා මතක් කළා. කුමකට ප්‍රතිපක්ෂවද ප්‍රතිපත්තහනය පෙන්වුවේ කියලා මම මතක් කළේ උදේ සතර විපල්යාසයන්ට ප්‍රතිපක්ෂ නේද? සතර විපල්යාසයන් දුරු කරන්නයි සතර ප්‍රතිපත්තහනයක් පෙන්වලා තියෙන්නේ. එකෙන සතර විපල්යාසෝ ඇති වෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර පොලේ. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර පොලේ තමයි සතර විපල්යාසෝ. සතර විපල්යාසයේ දුරු කරන්න තමයි කාය අනුපස්සන වේදනා අනුපස්සන චිත්ත අනුපස්සන ධම්ම අනුපස්සන කියන සතර ප්‍රතිපත්තාවේ පනවලා තියෙන්නේ. එතකොට අපි කාය අනුපස්සනව වඩන්න ඕනේ මොකටද? අසුභේ සුභංතේ කියන විපල්යාස දෙකේ. එතකොට යම් පමණකට බලනකොට අපිට අසුභේ සුභයි කියන වැරදි සංකල්පය දුරු වෙනවා නම් ඒක අපි මේක බලන්න. දැන් සමහර කෙනෙකුට මේක නොබලන මේ දෙක පුළුවන්. දැන් මතකයි මේ අර රූප නන්දාව බොහොම රූප මදයෙන් මිදෙන්නේ. බුදුහාමුදුරුවෝ රූපේ නිග්‍රහ කරනවා කියලා ඒ පැත්තටවත් ගියේ නැහැ. කේම අග අපේ අගමේ මේ ශාසනයේ පහළ වෙච්ච අග්‍රස්ථානතාවක්. එයත් එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ආරාමයේ දකින්න වාසක් බොහෝම හොර රහසේ ගියා. බුදුහාමුදුරුවෝ දකින්න බණහන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙසේ හෝ දැක්ක මේ අය ජේතවනාරාමයේ ඇතුළේ. බුදුරජාණන් වහන්සේ පිළිසර දහම් දේශනාවේ වැඩ ඉන්න අතර මෙයා ටික ටික බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවටත් ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ විදිප්පාතිහාරයක් අදිස්ථානයක් කළා. මේ අයට පෙනෙන්න ලස්සන ස්වරූපී යෞවනියන් දෙකලක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. ඉතින් මේ ආයක බුදුනේට පත් වන අනේ අපි වැරදි විදිහටම කියන බුදුහාමුදුරුවෝ මේ රූපයට නිග්‍රහ කරනවා කියලා මේ බුදුහාමුදුරුවෝ ළඟ ස්වරූපී යෞවනියන් දෙදෙනෙක් පවන් කලමින් ඉන්නේ. බැලුවම ලං වෙලා යන කමෙන් බලනකොට අනේ අපේ රූපය මොකක්ද මේකනේ ලස්සන දෙවකලක් වගේ. අනු තමන්ගේ රූපය පිළිබඳව තිබිච්ච අධික මානය අර රූපය අර ලක්ෂණ රූපය දකිනකොටම දෙවිලා හීන මානයට පත් වෙනවා. අර තේය මානේ සීල මානයක් බවට පත්වනනේ අපිට මට වඩා ලස්සනයි නේද ලස්සන දේ බලද්දී අවධානය යොමු වුණා යොමු වෙනකොට බුදුරජාණන් වහන්සේ අනිත්‍යන කළා රූපේ වෙනස් වෙනවා කල ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අර ලස්සන රූපේ දිරාපත් වෙලා මහතලේ මත ඇද වැටිලා මෙරිලා නිල්ලලා ඉදිනිලා තෝජස් බලලා කනුව වහලා කොමු වෙලා එකකට ගොඩක් වෙලා යනකම් දකින්න කලස්සුවා අන්නර රූපය දැන් බලාගෙන ඉඳපු අර අය අනේ මේ ලක්ෂණ දී ස්වභාවයේ දේකද කියලා අර මනෝමය පරිවර්තනය වෙනකොටම අක්ඛීල නගරං තතං මන්තලෝ උපදේතනං යක්ඛ ජරාච මත්ථේ චෝඥානෝ නක්ඛෝ චේන්තේ පුනදාකාරේ බණ දේශනා කළා. ඒය මහරහත් මෙහෙණින් වහන්සේලා බවට පත් කළා. අන රූපය ඒ ආකාරයෙන් දැකීම තුළ ඒ ඇයට පුළුවන්කම ලැබුණා මේ සංසාරයේ දුක දුරාගෙන නිවාගන්න ආරම්භයක් වුණා. එතකොට අපට මේ කය පිළිබඳව හෝ රූපේ පිළිබඳව හෝ බෞද්ධ මේ කාරණාවන් පිළිබඳව හෝ තෘෂ්ණාව ආසාව ඇතුළත් වෙන්නේම ඒ යථාර්ථය දන්න නිසා. එතකොට තෘෂ්ණාව දුරු වෙන විදිහට තෘෂ්ණාව ගෙවෙන විදිහට බැලුවොත් ඒ යථාර්ථය බැලුවොත් ඇත්තටම අපේ කියවන තියෙන බැඳීම් නිහින් වෙන තෝර දුර වෙනවා. අපි උදේ අපේ වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව බැලුවාම තියෙන ස්වභාවය දැක්කා. ඒ තුල තියෙන වැරදි සංකල්ප මොනවද කියලා හඳුනාගත්තා. ඊළඟට ඒ සංකල්ප වලින් මිදීම සඳහා අපි මේකයි අසුබ බව. ඉතින් මෙහෙම නිරන්තරවම නිරතුරුවම වුරු කරනවා නම් දැන් මේ ලක්ෂණයට සුබවාසයෙන් කියන දේ කවදාහරි දවසක මේක දෙකකින්ලක් වගේ මේ දර්ශනය බලන්න පුළුවන්. කිසිම අල්මක් නැති මගේ කියන්න බැරි. මමයි මගේ කියලා ගන්න නොහිතෙන්නේ පිළිකුල් දර්ශනයක් බවට අසුභ දර්ශනයක් බවට පත් කර ගන්න පුළුවන් රූපයේ තියෙන රාගය. රූප රාගය දුරු කර ගන්න පුළුවන්. ඉතින් එහෙම නිදෙන්න පුළුවන්කම තියෙන අපි කරව වැඩ පිළිවෙල අනුව. ඒ නිසා අපි මේ සංසාරයේ තෘෂ්ණාවෙන් නිදෙන්න නම් තෘෂ්ණාවෙන් නිදෙන්න නම් අපි තෘෂ්ණා කරන වස්තු තුළ ඇති ඒ අසුභ බව, අපාර බව, අනිත්‍ය බව, විකර්ණ ස්වභාවය වැටෙන ආකාරයෙන් බලන්න. ඉතින් අපි බලන පිළිවෙලේ යම් යම් අනුපාඩුකම් නිසා වෙන්නට ඇති අපිට මේ වෙන ගලවෙන්න බැරි අපිට හම් වෙන නොයේ ජීවිත විද්‍යාය මේ අසුභ භාවනා වැඩෙනවා. මේ අසුභ භාවනා වැඩන අය කේසාලෝ මාන පාදන්තා මේවා සීතන. මේ තමන්ගේ කයට කියලා මේක කරන්නේ නැහැ. තමන්ගේ දේ දිහා තමන්ට පේන දේ දිහා බලාගෙන තමන්ට පෙනෙන සංඥාව අසුභ සංඥාවක් බවට පත් කරන්නේ ඒක මෙනෙහි කළ තැන තියාගෙන මෙන්න නොකරන නිසා සමහරවිට මේ අසුභ වශයෙන් බලන්න ගියොත් ගැටලුවක් කියලා තියෙනවා. එයාට අනිත්‍යයෝ කියන අසුභ වශයෙන් තමන්ගේ කියන්නේ අසුභ වශයෙන්. ඒක අනිත් දේ පිළිකුල් කරන විද ජීවිත ගත කරන විශේෂයෙන් ගස්ත ඇති කර ගන්නවා. මේ අසුභ වශයෙන්. නමුත් තමාතුලින් මේක කරනවා නම් ඉස්සෙල්ලා තමන්ට පේන ඉරියව්ව තමන් ඉන්න ආකාරය මේ කබ කඳුළු පිළිබිඹු තලයේ කරවතන් සෙන්සතු ආදී දේන් කුච්චුවක් බවට තමාව දකිනවා නම් සෞදාවක් අන්නයි ප්‍රතික්ෂේප කරන්නේ අන්නයලත් ඇත්ත ගැටුන්නේ නැහැ වගේ ළඟ තියෙන්නේ ඒවා එතන තියෙන්නේ ඒවා අජ්ජත් බහිදා හැමදාම තියෙන දේ දකිනවා එයා මෛත්‍රී එකාගත වීම උපේක්ෂා සහගත වීම ඉතින් අපි බලන ප්‍රමේල වැරදි අනුපාදු තියෙනවා ඉතින් ඒවා වැරදි කරගෙන බැලුවේ ඇත්තටම නිදෙන්න පුළුවන්
අවසන්
වෙනකොට දැන් අර නිකන් හරි කීකේ ඉඳීමකට කිනක් සුදුයි. මොකද ඒ කාලේ වෙන කවදාවත් පදිකම් බඳවන්නේ කියාගෙන ඉතියා බලනවාද? ඒ වෙලාවට මේක කායය සාමාජීය අරමුණකට යන්නේ නැහැ. මොකද තමයි ඉත හැකියා දෙනවා.
අන්නෝක කිලෝම
කියනවා. ඒක තමයි අර භාවනාවේ තින්කම සුදුයි. භාවනාවේ තින්කම සුදුයි. අර භාවනාවෙන් ලබන උතුම් ප්‍රතිඵල එන්නේ. ඉතින් අපි භාවනා කරනවා තින්කමක් හැටියට නෙමෙයි ඒකෙන් අදාළ ලබන ප්‍රතිඵලය ලැබෙන විදිහට.